යථාදණ්ඩේන ගෝපාලෝ ගාවුන් පාචේති ගෝචරං ඒවං ජරාච මච්චූච ආයුන් පාචෙන්ති පානිනංති.
පිනතින ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත්ත ගාථාරත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළි සැවත් නුවර වැඩ ඉන්න කාලේ. මේ ගාථාරත්නය දේශනා කොට වදාළි සිල් ගත්ත පිරිසක් අරමුණු කරගෙන. යථා දණ්ඩේන ගෝපාලු ගාවුන් පාචේති ගෝචරං ඒවං ජරාච මච්චූච ආයුම් පාචෙන්ති පානින. මේ ගාථාවේ සරල තේරුම යම්සේ ගොපල්ලි කෙවිටක් අරගෙන ගවය දක්කගෙන යනවා තෘණ භූමියට. එක ගොපල්ලගේ කාර්යය කෙවිට අරගෙන ගවය ටික දක්වනවා කෑම තියෙන තැනට තෘණ භූමියට. ආං ඒවාගේ ජරාවයි මරණයයි දෙක එකතු වෙලා සත්වයා කොහාට දක්වනවද? ආයුෂයාගේ කෙරවල දක්වා. ගොපල්ල තෘණ භූමියට ගවයෝ දක්වනවා. ජරාමරණ දෙන්න එකතු වෙලා ආයුෂය අරගෙන යනවා කෙරවල දක්වා. සත්වයාගේ ආයුෂය. මේක තමයි සරල තේරුම. අපි මේ හතරපද ගාථාව ටිකක් සාකච්ඡා කරමු. මරණය ඉතාම ඉක්මනට අපි හොයාගෙන එනවා. මේ ලෝකෙ යම් දවසක අපි ඉපදුනානම් එදා ඉඳල කොහාට දපි යන්නේ? මරණයට. ඒ කියන්නේ මේ ලෝකෙ ඉපදුනා කියලා කියන්නේ මම මේ සඳහන් කළේ මව්කුසෙන් එළියට ආපු දවස ඉඳල කියලා නෙමෙයි. අපි යම් දවසක මව්කුස ඇතුළේ ඉස්සරලාම කලලයක් හැටියට පැලවෙනවා. ඒ කලලයක් හැටියට ඇතිවෙච්ච දවසේ ඉඳලම කොහාට දෙයන්නේ? ජරාවට පත්වෙනවා. ජාති හටගන්නවා. ජරා වයසට යනවා. ව්‍යාධි රෝගවලට ගොදුරු වෙනවා. එහි කෙරවල මරණයට පත්වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණය. එතකොට මව්කුස ඇතුළි තියෙන කලලය මොහොතක් මොහොතක් ගානෙ මොකේටද පත්වෙන්නේ? ජරාවට පත්වෙනවා. වයසට යනවා. අදනං ඉස්සරලාම කලලේ ඇති වුණේ හෙට වෙනකොට ඒ කලලයට දවසක් වයසයි. මිනිහෙක් මේ ලෝකෙ ජීවත්වෙන්නේ අවුරුදු 70යි කියමුකු. ඒ 70 අපි ගණන් හදන්න ඉපදුනාට පස්සේ ඉඳලා. නමුත් මාතෘ ගර්භයේ මේ කලලයේ පිහිටලා දවසක් දෙකක් තුනක් හතරක් ගත වෙනවා. එතකොට කලලයට දවස් හතරකින් වයසයි. ඒ කියන්නේ ඒ කලලයට දැන් දවස් හතරකින් කලලේ ජරාවට පත් වෙලා. එහෙම පත්වෙමින් පත්වෙමින් ඇවිල්ලා මාස 9ක් 9 හමාරක් විතර වෙනකොට මනුස්ස ලෝකෙ ඉපදෙනවා. ඉපදුනේ අද. හෙට වෙනකොට මේ ලෝකෙ ඉපදුනාට පස්සේ දවසකින් මේ කලලේ නැත්තම් මේ දරුවා දැන් පරණයි. ඉපදුනාට පස්සේ අවුරුදු 70ක් අවශ්‍ය තිබුණනම් දැන් 70න් ජීවත් වෙන්න තියෙන්නේ දවස් ගානින් හැදුවොත් දවස් කීයද? මාසයක් ගියහම, දෙකක් ගියහම, අවුරුද්දක් ගියහම? දැන් ළමයට වයස අවුරුද්දයි. තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු 69යි. අපි ඉස්සරහට ඇදෙනවා මරණය වේගෙන් ලං වෙනවා. අපි හිතන්නක අපි වාහනයක නැගල යනවා කියලා. වාහනේ වේගෙන් ඉස්සරහට ගමන් කරනවා. අපිට හම්බ වෙන මහපොළොව වේගෙන් ඉන්න තැන පහුකරගෙන පහුකරගෙන අපි ඉස්සරහට යනවා. ඉස්සරහට යන්න යන්න මොකද වෙන්නේ? යම් ඉලක්කයකට නම් යම් තැනකට නම් යම් නගරයකට නම් යන්නේ අපිට කෙමෙන් කෙමෙන් වේගෙන් වේගෙන් නගරේ ලං වෙනවා, පටන් ගත්ත තැන ඇත්තෙනවා. ජීවිතෙත් එහෙම තමයි. ඉපදිච්ච දවසේ ඉඳලා අපි වේගෙන් ඉස්සරහට ඇදිලා යනවා. ඒ යන්නේ මරණේ පැත්තට. ඒ යන්නේ ජරාවට. මරණය ලං වෙනවා. ජීවිතය ඉවර වෙනවා. ගොපල්ල තනපිටිය ගාවට ගවයෝ ගෙනියනවා. මාරයා දන්නෙම නැතුව අපි දක්වනවා මරණය ළඟට. පින්නතුනි, ඔය ජරාවට පත්වෙන එක අපිට පෙන්නුම් කරන සලකුණු ගොඩක් තියෙනවා. අපිට ඕක වැඩිය තේරෙන්නේ. අපි ඉතින් ඔහේ ජීවත් වෙනවා. තව කල් තියෙනවනේ කියලා හිත හිත. නෑ, මොහොතින් මොහොත මොහොතින් මොහොත අපි මරණයට ලං වෙනවා කියලා අපේ ඇඟෙන් පෙන්නන ලකුණු තියෙනවා. මේ ගාථාවේ සඳහන් කරනවා, ගින්දර ගියහම තනකොළ පිච්චිලා, කොළරොඩු පිච්චිලා, අතුරු කිලි පිච්චිලා, එහෙම යම් පාරක් තියෙනවා නම් අපි දන්නවා ඒ ගිහිල්ලා තියෙන්නේ ගිනි පාරක් කියලා. තව පාර යනකොට ගස් පෙරලිලා, අතු කැඩිලා, නොයෙක් විපර්යාස වෙලා දකිනවා නම් අපි දකින්නේ මොනවා ගිහිල්ල කියලාද? මහා හුලඟක් හමාගෙන ගිහිල්ලා. මහපොළොවේ තැන් තැන්වල වලවල් හැරි හැරි වැලි කඳු ගෙහි ගෙහි වතුර පාරක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපි දන්නවා මේ ගිහිල්ලා තියෙන වතුර පාරක්, මේ ගිහිල්ලා තියෙන ගිනි පාරක්, මේ ගිහිල්ලා තියෙන්නේ හුලම් පාරක්. ඒකයි මේ වෙනස් වීම. එතකොට අපේ ජීවිතේ එහෙම නැද්ද? අම්මගේ කුසේ හිටපු කාලේ වාගේද ඉපදුනකොට, අවුරුද්දක් දෙකක් තුනක් හතරක් යනකොට, ඉස්කෝලේ යනවා, විභාගවලට ලියනවා, උසස් අධ්‍යාපනයට යනවා, දැන් ඒ ඔක්කොම ඉවරයි. නමුත් ඒ කාලේ වාගේද දැනුත්? අපි දැනුත් ඉස්කෝලේ ගිය කාලේ වාගේ ඉන්නවද? ඊට වඩා හුඟ වෙනස්. මොනවද මේ කියාපාලා තියෙන්නේ? එතකොට කෙස් පැහිලා, ආයුෂ හුඟක් ගෙවිලා කියලා කියන්නේ, දත් වැටිලා, කන් ඇහෙනව අඩු වෙලා, ඇස් පේනව අඩු වෙලා, ඇඟ රැලි වැටිලා, මූණ වල ගැහිලා, බොහොම අමාරුවෙන් ඉඳගන්නවා, තවත් අමාරුවෙන් නැගිටිනවා, වෙනදවාගේ කෑම කණ්ඩ බෑ, ඉක්මන්ට බඩ පිරෙනවා, කෑම රුචිය නෑ. මේ දේවල් වලින් කියවෙන්නේ ජරාවට ගිහිල්ලා කියලා, වයසට ගිහිල්ලා කියලා. මේ තමයි වයසට ගිය බව යන බව පෙන්නන මග ලකුණු. එහෙමනම් උපන්නා වූ සත්වයා ඉපදිච්ච මොහොතේ ඉඳලා තමන්ගේ ජීවිතයේ අවසානය හොයාගෙන යන්න පටන් ගන්නවා. හඳුන් කූරක් තැනක දල්වලා තියහම, දල්වපු තැන ඉඳලා හඳුන් කූර කොහාටද යන්නේ? පිච්චි 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 එක යන්නේ හඳුන් කූරේ අවසානය දක්වා. දල්වපු පහන තෙල් ටික ඉවර කර කර ඉවර කර කර යන්නේ දැල්වීමේ කාර්ය නිමා කරන්න. එහෙමනම් මේ ලෝකේ ඉපදිච්ච ඔබ මම මොහොතින් මොහොත මොහොතින් මොහොත, දවසින් දවස දවසින් දවස මේ ගෙවාලන්නේ මොනවද? මට ජීවත් වෙන්න තියෙන ආයුෂය. පාරට බැහැලා ඉස්සරහට තියෙන අඩියක් අඩියක් ගානේ මම මග ගෙවන බවත් ඇත්ත. ආයුෂයත් ගෙවනවා ඒ වගේම. මගත් ගෙවෙනවා ආවිෂයත් ගෙවෙනවා. මේ ආදි වශයෙන් කල්පනා කරලා බලහම මේ ආවිෂය මොන තරම් වේගෙන් අපි අත්හැරලා යනවද, මේ මරණය මොන තරම් වේගෙන් අපි හොයාගෙන එනවද. ආං එහෙම මරණය එනවා කියලා දැනගත්තහම් අපි මොනවද කරන්න ඕනේ? වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් පින්කං දහන් වලේ දෙන්න ඕනේ. කවද මැරෙයිද, කොතන මැරෙයිද, කොහොම මැරෙයිද අපි දන්නේ. අපේ ආයුෂ කොයි තරම් ප්‍රමාණයකට අපි ගෙනල්ල තියෙනවද කියලා දන්නෙත් නෑ. ඒ නිසා පින් කරන්න හෙටට අනිද්දාට කල් දාන්නත් බෑ. ඥානවන්ත සත්පුරුෂයා බොහෝ කුසල් රැස් කරගන්නවා ලැබිච්ච ජීවිතෙන්. ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහු. උපන්නා වූ සත්වයා විසින් බොහෝ කුසල් කරගන්නවා කියලයි සඳහන් කළේ. මරණය කොයි තරන්නම් වේගෙන් අපි හොයාගෙන එනවද? ඔය කාරණාව හොඳටම පැහැදිලි කරන්නේ ජවන හංස ජාතකයේ. මං හිතන්නේ අහලා ඇති අපේ අය. අපේ බෝසතාණන් වහන්සේ තමයි මේ ජවන හංසයා වෙලා ඉපදෙන්නේ. හරීම වේගවත්. සූර්යා කොයි තරම් වේගවත්ද? සාමාන්‍යයෙන් සූර්යා තත්පරයකට සැතපුම් 220ක් විතර ගමන් කරන බව කියන්නේ. තත්පරයකට. මේ ජවන හංසයා ඊට වඩා හුඟාක් වේගවත් කියලා සඳහන් කරනවා. එක දවසක් සූර්යා එක තරඟෙට දීවා. ඉර මුදුන් වෙවි මුදුන් වෙවි එනවා, හංසයත් ඉගිල්ලෙනවා. හැබැයි සඳහන් කරනවා හංසයා එක්ක දුවන්න සූර්යාට බෑ කියලා. ඒ හින්දා හංස රජුරුව කල්පනා කරනවා මගේ වේගෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා. මොකද්ද ගන්න ප්‍රයෝජනේ? මුළු බරණැසට ඉරේලිය වැටෙන්න දෙන්නේ නැහැ. හිතා ගන්න පුළුවන් හංසයා කොච්චර වේගවත්ද කියලා. සූර්ය රශ්මිය මොන තරම් වේගෙන් පහළට ගලනවද? මේ ලෝකේ වේගෙන් ගමන් කරනවා ආලෝකය. නමුත් බරණැස් අහස පුරාම එක හංසයෙක් ඉගිල්ලෙනවා හිරු රැස් පොළොවට වැටෙන්න දෙන්නේ නැතුව. ජදුන් ගානක් දිගපළල මේ රාජ්‍යය. දැන් අපේ අයට හිතෙනවද හංසයා කොයි තරම් වේගවත්ද කියලා? අපි කියමුකෝ යොදුන් දහයක් දහයක් බරණැස්නුවර තිබ්බා කියලා. යොදුනක් කියලා කියන්නේ දළ වශයෙන් හැතැක්ම දහයක්වත්. දහයක් දහයක් කියලා කියන්නේ හැතැක්ම සීයක් සීයක් තරන්වත්. බරණැස්නුවර මේ වගේ නම් මේ හංසය ඉගිල්ලෙනවා මේ මුළු ප්‍රදේශයට මිරේලිය වැටෙන්ඩ දෙන්නේ. එක හංසයයි බිමයිඳල බලහම හරියට නිකන් රත්තරන් වියනක් අහස බැඳවාගේ තමයි පේන්නේ. බලන බලන තැන හංසයා ඉන්නවා. මොන තරම් වේගවත්ද? ඊට පස්සේ කල්පනා කළා යන්න ඕනේ මගේ යාළුවාට බණක් කියලා එන්න කියලා. කවුද යාළුවා? බරණැස් රජුරු. බරණැස් රජුරුවන්ගේ මාලිගාවේ සීමැදුරු කවුළුවේ දොරගාව වැහුවා. ඇරලා තිබ්බ දොරගාව වැහුවා. ඊට පස්සේ බරණැස් රජුරුව බොහෝම සන්තෝෂයෙන් පිළි අරගෙන ප්‍රණීත විලඳ මීපෙනි වගේ දේවල් කණ්ඩ දීලා හංසයාගේ පියාපත් උස්සලා පියාපත් අතට තෙල් ගෑවා. ඒ සූර්යයා එක්ක තරඟෙට දුවලාවා කියලා නිකීවි. තටු මුලින් ගින්දර පිට වෙනවා වගේ අනික් අයට දැනිලා තිබුණා. නමුත් මේ හංසයාට එහෙම වේදනාවක් තිබුණද කියන කාරණාව නම් සඳහන් කරන්නේ. රජ්ජුරු අහනවා යාළුවේ කොහේ ඉඳලා දාවේ කියලා. මහරජ මම සූර්යයත් එක්ක තරඟෙට දුවලා යාවේ කිව්වා. බරණැස් නුවර කරුවල කරලා අහස හිටපු එකම හංසයා මම කියලා සඳහන් කළා. රජ්ජුරුවන්ට ඇති වුණ ප්‍රීතිය යාළුවේ ඔබේ වේගය මට බලන්න බැරිද කියලා ඇහුවා. වැඩක් නෑ මහරජ, පේන්නේ කාටද බැලුවට? මේ තරම් වේගවත් නම් පේන්නේ නැණි ගිල්ලෙනවා. ඒවනාට ඉතින් රජ්ජුරුවන්ගේ බේරෙන්න්න බෑ රජ්ජුරුව කියෙන මට කොහොමරයේ වේගේ බලන් ඕන කියලා. ඉරවස හංස රජ්ජුරු සඳහන් කළා එහෙමනං ප්‍රාජාංගනී මැද ගල් කනුවක් හිටවන්ට. ඔබ ගාව ඉන්න අත්තිශයින්ම දක්ෂම දුනුවායෝ හතර දෙනා ගෙන්න්නට. ගල්කනුව හතර පැත්තෙන් ගොල්ලන්ට ඉන්න කියන්ට. මමත් ඉන්නවා ගල්කනුව උඩ. මේ ගොල්ලන්ට කියන්න අති දක්ෂ දුනුවායුනි. මේ ඊතල හතරක් හතර පැත්තර මුදාහරින්න කියලා. ඔය ඊතල එකක්වත් බිම වැටෙන්ට දෙන්නතුව මං අරන්ගෙනවා කිව්වා. මහත් දනුද්දරයෝ හතර දෙනෙක් හතර පැත්තර විදින ඊතල. හන්සයා දැන් ගල් කනුම උඩ වාඩි වෙලා ඉන්න. රජ්ජුරුව සියුම් නූලක්කගේ වැන්ද යන තැන හොයාගන්ට. ඒ වගේම සඳහන් කරනවා තමන්ගේ බෙල්ලේ පොඩි බෙල්ලෙහිකුත් බැඳගත්ත කියලා. හන්සේ අපේ නැතිවේ යන වේගෙට නමුත් බෙල්ලක නාද වෙන වැහෙනවන්නේ. ඔන්න දැන් මෙහෙන් ගියා කියලා හිතන්න පුළුවන්. ගියා කියලවත් හිතන්න නම් වෙන්න නෑ ඒතරම් ගමන වේගවත්. රජ්ජිරුවන්ට කියලා තිබේ දනුද්දරයෝ හතර දෙනා විදින ඊතල හතර ඒ මොහොතේම බිම වැටෙන්ඩ දෙන්න නැතුව ගෙනල පයපාමුල තියෙනවා කියලා. පිනතිනි දුනුදිය මුදා හැරලා දුන්න පාත් කරලා කකුල් දෙක මුල බලනකොට තමන් විදපු ඊතලයේ තමන්ගේ කකුල ගාව තියෙනවා. අනික් තුන් දෙනා බලනකොටත් ඒ තුන් දෙනාටත් එහෙම්මම තමයි. තමන් විදපු ඊතලේ දුන්න පාත් කරන්න කලින් ගෙනල කකුල් දෙක ගාව තියලා තියල හන්සය කනුව උඩ වාඩි වෙලා ඉන්න. මේක දැකල ප්‍රීතියට පත්වෙච්ච රජ්ජුරුව හන්සයාට බොහෝසේ තවත් උපස්ථාන කරලා හන්සයට කියනවා හංස රජ්ජුරුවනි ඔබේ වේගේ මේ තරන්. එතකට හන්සයා කියනවා මහරජ මේක මගේ උත්කෘෂ්ට වේගේ නෙමේ. මේක මගේ මධ්‍යම වේගේ නෙමේ. මේක තමයි මගේ සාමාන්‍ය ගමන. දැගේ සාමාන්‍ය ගමනින් ගිහිල තමයි ර ඊතල ගෙන ලති. එතකොට සාමාන්‍ය ගමන කොච්චර වේගවත්ද. උත්කෘෂ්ට වේගයට කියන්න කොහොම වෙයිද. රජ්ජුරු වහනවා හංස රජ්ජුරුනි ඔබේ උත්කෘෂ්ට වේගේ යම් තාක්ද එයට වඩා වේගෙන් යන දේවල් ලෝකෙ තවත් තියෙනවද කියලා. හංස රජ්ජුරු මොකද කියන්නේ. තියෙනවා මහරජ. මගේ උත්කෘෂ්ට වේගයට වඩා වේගෙන් යනේවා තියෙනවා. රජ්ජුරු මහ පුදුමෙන් ඇහුවා මොකක්දයි කියලා. ආංගේ වෙලාවේ සඳහන් කළා මහරජ මගේ උත්කෘෂ්ට වේගයට වඩා වේගෙන් මාරයා සත්වයා ගාවට එනවා කියලා. ආං එහෙම කියනකොටම බරණැස් රජ්ජුරුවන්ට කලන්තෙ හැදිල වැටුණා. සේවකය මූනට පැන් ඉහලා නැවත සිහිගත්තා. රජ්ජුරුව නැගිටලා බයාද විදිහට අහනවා ස්වාමීනී ඒ තරම්ම වේගෙන් නම් මාරයා පිහවාගෙන එන්නේ. ස්වාමීනී මොන මොනවා හරි මහපින්කං කරගන්න ඕන. මොනවද අපි කරන්න ඕන මේ ලෝකෙ. රජ්ජුරුව අහන්නේ හංස රජ්ජුරුව කියනවා එහෙම කරන්න පින්කං බොහොමයක් තියෙනවා. මොනවද මේ බොහොමයක් පින්කං. පළවෙනි එක තමයි දස අකුසලයන්ගෙන් අයින් වෙන්න ඕනේ. මැරෙන කෙනෙක් වෙච්ච මම දස අකුසලයන්ගෙන් අයින් වෙන්න ඕනේ. මොනවටද එතකොට දස අකුසල් කියලා කියන්නේ. කයෙන් කරන වැරදි තියෙනවා තුනක්. වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා. හිතින් කරන වැරදි තුනක් තියෙනවා. කයෙන් කරනවා ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාරය. හිතින් කරනවා බොරු කියනවා කේලම් කියනවා පරුස වචන කියනවා. වචනයෙන් හිතින් කරනවා අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. කයෙන් පව් තුනයි වචනයෙන් හතරයි හිතින් තුනයි 10යි. ඒකට කියනවා දස අකුසල් කියලා. මෙන්න මෙව්වගෙන් වලකින්න කිව්වා. ඊළඟට දාන සීල භාවනා ජීවිතයට හොඳට එකතු කරගන්න කිව්වා. මනාව සිල්ගුණ පෝෂණය කරන්නික මේ අබුද්ධෝත්පාද කාලයක. මහරජය ආං එහෙම ජීවත් වුණ කෙනෙකුට බයවෙන්ඩ දෙයක් නෑ. මැරෙනවා කියල කිසි බයක් දැනෙන්නේ නෑ. ඇයි හොඳටම විශ්වාසයි මැරිලා දුගතියක යන්නේ නෑ කියලා. මෙහෙං චුත වෙලා යන්නේ මීට වඩා හොඳ තැනකට නම් අපි කවුරුවත් එහෙ යන්න අකමැතිද? කවුරුවත් අකමැති නෑ. පිට රටක යන්ඩ යනවා, වන්දනා ගමනක් යන්ඩ යනවා, අකමැතිද? අපි හරි සතුටින් ඉන්නේ ගමන පිටත්වෙන්ට. මෙහාට වඩා හොඳ රටක ජීවත්වෙන්ට තියෙනවන අපි එහෙ යන්න හරි කැමති. එහෙමනම් පින්නතුන මෙහෙන් මැරිලා මීට වඩා හිතාගණ්ඩවත් බැරි සැපයක් තියෙන තැනකට යනවනම් කවුදාක මැති. හැබැයි එහෙම තැනකට යන්ඩ නම් අපි මොනවද කරන්න ඕනි? දස අකුසල්ලලින් වැලකිලා කුසල් කරන්න ඕන. තිසරණ පන්සිල් ආරක්ෂා කරගන්න ඕන. අවුරුදු කෝටි ගණන් සැපවිඳින්න පුළුවන් දාඩිය ටිකක්වත් නැතුව. මනුස්ස ලෝකෙ කොයි තරම් දුක් තියෙනවද? දිවිය ලෝකෙ කවදාවත් එච්චර දුක් කොහොමවත්ම නැහැ. දහදියවත් දාන්නේ කිව්වේ ඒකනේ. දැන් මරණාසන්න වෙන හැමෝටම මතක් වෙනවද මට සුගතියට යන්න පුළුවන්ද කියලා? මතක් වෙන්නේ. හේතුව මතක් කරන්න දෙයක් නැහැ. ඇඟේ ඉපතේ හයිය හත්තිය තිබ්බ කාලේ මොනවද වැඩියෙන්ම කරලා තියෙන්නේ? වැඩියෙන්ම කරලා තියෙන්නේ අකුසල්. දැන් එක්තැන් වෙලා ඉඳගෙන මතක් වෙන්නේ අකුසල්. කුසල් මතක් වෙන්න මහලොකු කුසල් නෑ. ඔය කාලෙට බණ අහනවත් වැඩියිනේ. වයසට ගියහම බණ අහනවත් වැඩි. තරුණ කාලේ පුළුවන් කාලේ ඇහුවේ නෑ. දැන් සමහරලාට ගුවන් විදුලි යන්ත්‍රයේ කන ළඟම තියාගෙන අහන්නේ. නමුත් අපිට බණ අහන්න පුළුවන් කාලයක් තිබ්බා. ඒ කාලේ බණ ඇහුවේ නෑ. දැන් අහන්න පුළුවන් කාලේ හුඟක් මගෙන් අයින් වෙලා යනවා. දැන් කන් දෙක ඇහෙන්නේ නැතිවීගෙන යනවා. ඒයින් දරක කනට තද කරගෙන බණ අහනවා. කරන්න තිබ්බ කාලේ කරපු නැති දේවල් කරන්න බැරි කාලේ කරන්න උත්සාහ කරනවා. හොඳයි, වටිනවා එහෙම වුණා. නමුත් පින්නතුනි අකුසලයාගේ විපාක සහ කුසලයාගේ විපාක, අකුසලයාගේ දුර්විපාකත් කුසලයාගේ සැප විපාකත් මේ බණ අහනකොට අපිට අහන්ඩ ලැබෙනවා. අකුසල් ගැන කියනකොට අපි සංසාරේ හරියට බය වෙනවා. මම මේ වාගේ අකුසල් ගොඩාක් කරගත්ත කෙනෙක්. එහෙනම් මේ බණට කියන හැටියට නම් මට ගැලවෙන්න පුළුවන් බවක් පේන්නේ නෑ කියලා හිතලා එයා සතුටු වෙනවද? එයා හරියට දුක් වෙවි මරණ මංචකේ ඉන්නේ. එහෙම දුක් වෙවි ඉන්න අතරේ මැරෙනවා. ඉතින් දුකක් තිබුණා, කරපු පවුත් හැම වෙලාවෙම මතක් වෙනවා. සුගතියක උපදීද කියන කාරණාව කොහොමවත් හිතන්න බැරි කරුණක්. ආන් ඒක හින්දා වයසට ගිහිල්ලා කල්පනා කර කර දුක් වෙනවට වඩා පුළුවන් කාලේ පින්කම් ටික කරගත්තාම කොච්චර වටිනවද? එනම් මරණය කොච්චර වේගෙන් අපි හොයාගෙන එනවද? ඒක නිකන් කතාවක් විතරක් නෙමෙයි, හැබෑවටම ඒක එහෙම්මම තමයි. අද මෙතන වාඩි වෙලා හිටියට මරණය එනවා වේගෙන් අපි ගාවට. පෙරපින් ගොඩක් තියෙනවා, ගෙනාපු ආයුෂේ හුඟක් තියෙනවා. ඒ හින්දා තාම මෙහෙම ජීවත් වෙනවා අපිට මරණය හුඟ ඇතයි. හැබැයි අපි අතර මේ ඉන්න මේ සමහර කෙනෙකුට මරණය ඉතාම ළඟයි. ඒක තමයි හැබෑ ස්වභාවය. නමුත් සඳහන් කළේ බොහෝ කුසල් රැස් කරන්න. කුසලයෙන් පෝෂණයට වෙන්න. කුසලයෙන් පෝෂණයට පත්වෙලා සුගතියක උප්පත්තිය ලබන්ට. ලැබිච්ච මනුස්ස ජීවිතයට හැබෑ සාධාරණයක් කරන්න තියෙන එකම තැන ඒකයි. ඒ වගේම පින්නතුනි, ජරා මරණ නිරන්තරයෙන් අපි ගාවට එනවා දැන දැන. අපි යන සුගතිගාමී ජීවිතය ඉතාම උසස් තත්ත්වයට පත් කරගන්න. ඊළඟට ඒ දිවිය ලෝක වලින් අතමිදිලා ආය මනුස්ස ලෝකවලට ආපුහම ආයෙත් හොඳට සැප විඳින්න, දුකක් නැතුව ජීවත් වෙන්න මෙහෙ ඉන්න කාලේ අපි හොඳට කුසල් රැස් කරන්න ඕනේ. අපි භාග්‍යතුන් වහන්සේ අපිට පන්සිල් ගැන දේශනා කළා. මොනවද මේ පන්සිල්? ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දාන පහ කියලා දේශනා කළේ. ධර්ම දානේ හැරුණහම අති උතුම්ම දාන ටික. මෙතන තියෙන්නේ පුදුම විදිහේ අත්හැරීම් පහක්. හිතල බලන්නකො එහෙම නැද්ද කියලා. ප්‍රාණඝාතයෙන් වැළකීම, ප්‍රාණඝාතයේ අත්හැරීම. අපි ඒකට මොන දානය කියලද කියන්නේ? අනුන්ගේ ජීවිත සුරක්ෂිත කරනවට කියන්නේ අභය දානය කියලා. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්ට බය නැති බව ඇති කරනවා. අභය, මේ ලෝකේ ජීවත් වෙන සත්තු බය නැද්ද? අපිත් බයයි, තිරිසන් සත්තු අපිට වඩා බයයි. වතුර ටිකක් බොන්න ආහම කී පාරක් ඔළුව උස්සලා වටපිට බල බලද වතුර බොන්නේ, ඒ තරම් බයයි. නමුත් සමහර සත්තු පුරුදු වෙලා පුරුදු වෙලා ඇඟට මේනකන් එනවා. සමහර ලේන්, සමහර කුරුල්ලු අපේ ඇඟ දිග පවා දුවනවා පුරුදු වෙලා. ඇයි ඒගොල්ලන්ට අපෙන් බයක් නෑ? දන්නවා මේ පුද්ගලයෙන් කරදරයක් වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි හරියට සමාදන් වුණා නම් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ලංකාවේ ඉන්න සත්තු විතරද මම මරන්නේ නැත්තේ? මම පිට රට ගියත් සත්තු මරන්නේ නැහැ. එතකොට මෙහෙ ඉන්න සත්තුන්ට නෙමේ පිට රට ඉන්න සත්ත්ව වර්ගයන්ටත් මම නිසා බයක් උපදිනවද? එහෙ සත්තු මෙරුවත් ප්‍රාණඝාතයමනේ. එනම් මුළු ලෝකෙම ඉන්න සත්තුන්ට මං අභේදානේ දීලා නෙමේද තියෙන්නේ? මැස්සටද, මදුරුවාටද, කෝඳුරුවටද, කූඹියාටද, අලියටද, ඇතාටද, අස්වැයටද, මේ ඔක්කොටම. එතකොට මේක තරම් ලොකු දානයක් තව තියෙනවද? ධර්ම දානේ හැර මම මේ කතා කරන්නේ. හොරකම, අපි හැමෝම බයයි හොරකම් කරයි කියලා. නමුත් පන්සිල් රකින්න සමාජයක් පෝෂණය වුණා නම් හොරකම් කෙරෙන සමාජයක් එතන නැතුව යනවා. අපි හැමෝගෙම බය නැති වෙලයි තියෙන්නේ. වැරදි කාම සේවනය ඉතාම භයානකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ ගැන හොඳටම කරුණු කියන්නේ ඉසිදාසිගේ කතාවේ තේරී ගාථා ගැන කතා කරනකොට ඉසිදාසිගේ කතාව තියෙනවා. අපි ආනන්ද ස්වාමීන් වහන්සේ පෙර භවයක පරදාර සේවනය කරපු හැටි ඒකේ විපාක සඳහන් කරනවා. ඉතින් මහා භයානකයි. මැරෙලා නිරය උප්පත්තිය ලැබෙනවා. ඊට පස්සේ තිරිසං වෙනවා. ඊට පස්සේ ප්‍රේත වෙනවා. තව නොයේක් දුක්ඛිත තැන්වල ඉපදිලා ඉපදිලා ඒ කර්මයාගේ අවශේෂ භාගයෙන් ස්ත්‍රීත්වයේ උපදිනවා. මෙහෙම කරුණු බොහෝසේ පැහැදිලි කළා. බීජෝත්පාටන කර්මයට ලක් වෙනවා. බීජ ඉවත් කරනවා. කය ශක්තිමත් වෙන්න කියලා. ඊට පස්සේ ශක්තිමත් කයක් හැදුනහම බොහෝ බර අදිනවා. බොහෝ වැඩ ගන්නවා. බොහෝ කරදර කරනවා. නමුත් අපි මේ දේවල් වලට කැමතිද? කැමති නෑ. නමුත් දේශනා කළා කැමති නැත්තම් මොකද කරන්න ඕනේ? තිසරණ පන්සිල් මත පිහිටන්න ඕනේ. සත්‍ය ස්වභාවයෙන්ම කැමති මොනවටද? සැපයට. සැප කැමති නම් සැප ලබන්න මොකද කරන්න ඕනි? සිල් මත පිහිටන්න ඕනි. මේ මේවාගේ උතුම් සිල් අපි ගාව තියෙනවද කියලා අපි ආපහු හිතන්න ඕනි. මොකද වේගෙන් මරණය එනවා. හෙට ඒක පූරණය කරන්න බෑ. අදම දැම්ම මේ මොහොතෙම තිසරණ පන්සිල්වත් අපි ගාව තියෙන්න ඕනි. තිසරණ නැතුව පන්සිල් තිබය වැඩක් නෑ. පන්සිල් නැතුව තිසරණ තිබ්බහම ඒ තිසරණයේ ශක්තිමත් බවක් නෑ. එහෙමනම් තිසරණයි පන්සිලුයි දෙකම තියෙන්න ඕනේ. තිසරණේ තියෙනවා නම් හැබෑම බුද්ධ ශ්‍රාවකේ, පන්සිල් තියෙනවා නම් ඒක හොඳටම තහවුරු වෙලා ලෝකයට මහා යහපතක් කරලා මැරෙන්න පුළුවන්. අද කරනට වඩා ලොකු යහපතක් කරන්න පුළුවන්. ඒක සකල සත්වයා වෙනුවෙන්ම කරන්නත් පුළුවන්. මොකද්ද ලෝකයට කරන්න පුළුවන් ඒ තරම්ම ලාභේ? ධර්මයේ සඳහන් කළේ පිනතිනි, ස්වාර්ථයෙන් පරාර්ථයට යන්නේ. තමන්ට යහපතක් කරගන්න. අනුන්ට යහපතක් කරන්නද? අනුන්ට යහපතක් කරන එක හොඳයි. හැබැයි ඉතින් අමුතුවෙන් කළේ නැතත් කමක් නැහැ. තමන්ට යහපතක් කරගන්න ඕන. ඒ කියන්නේ අනුන්ට උදව් කරන්න එපා කියන එකද? පිනතිනි මේ කරන උදව් වලට වඩා ලොකු උදව්වක් තමයි කරන්න පුළුවන් වෙන්නේ තමන්ට උදව් කරගත්තොත්. මම ගුණධර්ම මත පිහිටියහම අනික් අයට ඇති ලාභෙ මොකද්ද කියලා හිතෙනවද එතකොට? පිනතින් බලන්නකු. තිසරණ සහිත පන්සිල් තියෙන කෙනෙකුට අපි ගෙනහිල්ලා බත් වේලක් දෙනවා. අපිට සංසාරේ ආත්ම කීයක කෑම හිගනෑ කියලද දේශනා කළේ? සංසාරය ආත්ම අසංකෙයි එක කෑම හිගවෙන්නේ. කාට දුන්න නිසාද? තිසරණ සහිත පන්සිල් තියෙන කෙනාට. එතකොට ඒවාගේ කෙනෙකුට ඇඳුමක් දුන්නොත් ඒත් අපිට එහෙනම් අසංකෙයියක් තරං කාලවලට ඇඳුම් හිගවෙන්නේ. පාන වර්ග දුන්නහම අපිට වතුර හිග වෙන්නේ නැහැ. බේත් හේත් දුන්නහම අපි රෝගී වෙන්නේ නැහැ. තව මේ වාගේ දාන වස්තුන්ගේ සීමාවක් නැහැ. දැන් මේ කාට දුන්නහම ලැබෙන ප්‍රමාණයද කතා කරගෙන යන්නේ? තිසරණ සහිත පන්සිල් තියෙන කෙනාට දුන්නහම ලැබෙන ප්‍රමාණය. දැන් එතකොට පන්සිල් ආරක්ෂා කරගත්තේ මම. ඒ ආරක්ෂා කරගත්තේ මොකටද? මම අපායට නොයා බේරෙන්න ඕනේ හින්දා. දැන් බලන්න එතකොට මම වටේට ඉන්න අය, කෑම දීපු අය, වතුර දීපු අය, ඇඳුම් දීපු අය, බේත් හේත් දීපු අය කොච්චර කාලයකට ප්‍රයෝජන ලැබුවද කියලා. අනාගත ජීවිත අසංකේයයක කෑම හිගනේ, අනාගත ජීවිත අසංකේයයක ඇඳුම් හිගනේ, අනාගත ජීවිත අසංකේයයක ලෙඩ හැදෙන්නේ නැහැ. ලෙඩ බොහොම අඩුයි, නැත්නම් නෙමෙයි ලෙඩ අඩුයි. එච්චර ඒගොල්ලෝ හම්බ කරගත්තේ මේ සිල් රකින්නවා කියන එක පුද්ගලයෙක් නිසා නේද? එහෙනම් බලන්න ස්වార్థය නිසා කොයිතරම් පරාර්ථේ හැදෙනවද? ඒ පුද්ගලයාට ඉඩකඩම් ගෙවල් දොරවල් ගෙනහිල්ලා දුන්නත් එයා නිරයෙන් නිදහස් වෙනවද? එයා නිරයෙන් නිදහස් වෙන්නේ නැහැ. එයාගේ ඊළඟ ආත්ම භාවයට කෑම හම්බ වෙනවද? නැහැ. මේ ලෝකේ තියෙන ඉහළම රස්සාව කළත් අපිට පුළුවන්ද ඊළඟ ජීවිතේට එක බත් පැකට් එකක්වත් හොයාගන්න? නමුත් තිසරණ පන්සිල් තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නාම ඊළඟ ආත්ම අසංකීයකට කෑම හම්බ වෙන ක්‍රමයක් බුද්ධ ධර්මයේ විතරයි කියලා තියෙන්නේ. එහෙනම් මරණය වේගෙන් අපි හොයාගෙන එනවා. අපි උදාහරණ ගොඩක් කතා කළා. මේ අපි හැමෝම මේ යන්නේ මරණයට. තප්පරයක් තප්පරයක් ගානේ මරණයට. ධර්ම දේශනාව පටන් ගත්ත තැන ඉඳලා දැන් පැයකට ආසන්න කාලයක් අපි මේ කොහෙද ගිහිල්ලා තියෙන්නේ? මරණේ ගාවට. මේ පැය ආය කවදාවත් අපිට හම්බ වෙනවද? ජීවිතේ කවදාවත් මේ පැය හම්බ වෙන්නේ නැහැ. ඒක මං ගෙවල දාලා ඉවරයි. නමුත් මගේ ජීවිතේ කවදාවත් මට හම්බ වෙන්නේ නැති ගෙවිලා ගියපු පැයේදී මම කරපු හොඳ දේවල් මොනවද කියලා කල්පනා කරලා බැලුවොත් ආන් එහෙම හිතමයි ජීවිතේ ගැන දුක හිතෙන්නේ. ඒ ගෙවිල ගීපු පැය අප රාධනි කියල හිත නෙතකොට. ආං එහෙනම් ගෙවෙන මොහොතක් පාසා අපි මොහොතට වටිනාකමක් එකතු කරන්නඕන. ආං එවන් පුද්ගලයකුට තමයි අප්‍රමාණ සැපයක් හොයන්න පුළුවන්වෙන්න. ලොකු සැපයක් වෙනුවෙන් පොඩි සැප අත්තරින්න කියලකීවි. එන අපි හැමෝම පොඩි සැපෝල්ට වඩා ලොකු සැප කැපති කැමතියය. ඒ වෙනුවෙන් කුඩා කුඩා සැපත්තරින්ට. ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා. අපි ධර්ම දේශනාව ඉවර කරමු. ලැවිච්ච උතුම් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය ලැබුණදා ඉඳලම වේගයෙන් මාරයාපියෝ ගිලගන්නවා. ගිලල ඉවර කරන්න කලින් අපි අපිට අර්ථයක් කරගණ්ඩ ඕනෑ මීට වඩා හොඳ තැනක උපදින්ට. එතෙන්ට යන්ඩ පාර බුදුරජාණන් වහන්සේ හැර වෙන කවුරුවත් අපිට කියල දුන්නේ. නමුත් භාගිතුන් වහන්සේ තාම පැහැදිලිව මඟ පෙන්නලා තියෙනවා. ඒ මාර්ගයේ ගමන් කරන්න සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.